මීළඟට ගරු රංජිත් සියඹලාපිටිය අමාත්‍ය ඔබතුමාට විනාඩි 19 කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා, ඉතාමත් කාලෝචිත විවාදයකට අපිට අවස්ථාව දීලා තියෙනවා මේ සභාව තුළ. එතුමා ඉතාමත් හොඳ ආර්ථික විද්‍යාඥයෙක්, මම දන්නවා හොඳ බැංකුකරුවෙක්. හැබැයි එතුමාම ගිලාපු යෝජනාවේ මේ දේශපාලනික විද්‍යාවේ පොඩි අඩුවක් තියෙනවා ගරු සභාපතිතුමනි. එතුමා කියනවා වර්තමාන රජයේ අදුරදර්ශී රාජ්‍ය පාලනය නිසා ඇතුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ ප්‍රවණතාවය සම්බන්ධයෙන් තමයි විවාදය. වර්තමාන රජය ආර්ථික අර්බුදයක් ඇති වුණා. හැබැයි වර්තමාන රජය සමේ නෙවෙයි මේ රජය වෙනස් වුණා. අපි රජයක් කියන්නේ මොකද්ද ගරු සභාපතිතුමනි? රජයක් කියන රටක් පාලනය කරන හෝ තීරණ ගන්නා පුද්ගල කණ්ඩායමකින් සැදුම්ලත් ආයතනයක් හෝ පද්ධතියක්. රටක් පාලනය කරන හෝ තීරණ ගන්නා පුද්ගල කණ්ඩායමකින් සැදුම්ලත් ආයතනයක් හෝ පද්ධතියක්. රජයක් වෙනස් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මැතිවරණයක්. අනික මැතිවරණයක් නොපත්වා ව්‍යවස්ථාපිතව රජයේ සංයුතිය වෙනස් වීම තුළින්. දැන් මේ අර්බුදයක් පැන නැගුණා. අර්බුදේ පස්සේ මේ රටේ මේ රට පාලනය කරන හා තීරණ ගන්නා කණ්ඩායම් සහ පද්ධති සම්පූර්ණ වෙනස් වුණා. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන ආණ්ඩුව සමග ඉන්න කණ්ඩායමේ සංයුතිය. ඒ නිසා අර්බුදයක් ඇති වුණා. හැබැයි අර්බුදයෙන් අපි නව රජයක් හැටියට අලුත් විසඳුම් හොයාගෙන යන මොහොතක තමයි අපි මේ කතා කරන්නේ. මම කියන්නේ කොයි වෙලාවකවත් ප්‍රශ්නයක් නැහැ. මේක ඇත්තටම විශේෂ අවධානය යොමු යුතු කරුණක්. වෘත්තිකයන් හා වෙනත් අය රටහැර යෑම, මේක රටහැර යෑම සහ රට රැකියා සඳහා යෑම කියලා කොටස් දෙකක් ගරු සභාපතිතුමනි. හැබැයි රට රැකියා යෑම සඳහා යෑම සමගම රට හැර යෑම කියන එකටත් එතන යම්කිසි වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඇයි රට හැර නැත්තම් රට හැර යෑමට බලපාන කරුණු මොකද රටක ගරු සභාපතිතුමනි? එකක් තමයි අනාරක්ෂිත බව. පොදු වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන්. Tamanට මේ රටේ ආරක්ෂාවක් නැහැ කියලා ජීවත් වෙන්න පුද්ගලයෙකුට, පවුලකට, කණ්ඩායමකට තේරෙනවා නම්, ජාතියකට ඕන මේ රට හැර යන්න වැඩි ප්‍රවණතාවක් දක්වනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්න. පොදු වෙන්න පුළුවන්, පොදුවේ මේ රටේ ජීවත් වෙන්න බෑ. මේ රටේ ජීවත් වෙන්න අවශ්‍ය දේ නැහැ. ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම නැහැ. පෞද්ගලිකව Tamanට ජීවත් වෙන්න බෑ. Tamanගේ ව්‍යාපාරේ කඩා වැටිලා, තමන්ගේ මේ රැකියාවෙන් තමන්ට සාධාරණ වැටුපක් ලැබෙන්නේ නැහැ, ජීවත් වෙන්න බෑ. මෙන්න මේ හේතුත් එක්ක මිනිසු තීරණය කරනවා රට හැර යන්න නැත්නම් රට රැකියාවලට යන්න. ඊළඟට අපේක්ෂා බංගත්වය. කිසිද අනාගතයක් පේන්න නැත්නම්, තමන් බලාපොරොත්තු වන අරමුණු මේ රට තුළ ඉෂ්ට කරගන්න බැරි නම් ඒත් රට හැර යාමට නැත්නම් රට රැකියාවලට යාමට ජනතාව තීන්දුව කරනවා. අනිත් කාරණා තමයි පෞද්ගලික ප්‍රශ්න හෝ අරමුණු. පෞද්ගලික ප්‍රශ්න තියන්න පුළුවන්. මේ රටින් අපි යන්න ඕනේ. මේ රටට වැඩි හොඳයි අර රට. ඊළඟට අරමුණු. තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න මීට වැඩි හොඳ පහසුකම් තියෙනවා. ඔවුන්ට රැකියා හොයාගන්න මීට වැඩි පහසුකම් තියෙනවා. ඔවුන්ගේ භාෂාවේ දැනුම වැඩි කරගන්න මීට වැඩි පුළුවන්කම තියෙනවා. මෙහෙම පෞද්ගලිකව යන කණ්ඩායමකුත් ඉන්නවා ගරු සභාපතිතුමනි. අපි බලමු මම කියව පළවෙනි කාරණාව අනාරක්ෂිත බව. ඔව්, මේ රටේ අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙලා තිබුණා 2022 මැද වෙනකොට. අපි කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මේ රටේ කිසිම කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා වුණේ නැහැ. අග නුවර තුර මහා විසඳුමක් නොමැති අක්‍රමවත් අරගලයක් ජනාධිපතිවරයා වෙලා ඉල්ලා සිටීම, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් වීම, රාජ්‍ය ආයතනයේ මේ අරගලකරුවන් අතරපත් වීම, ඒ තරම් ලොකු අනාරක්ෂිත භාවයක් මං හිතන්නේ එල්ටීඩී තර්ජන සමයවත් තිබුණ නැහැ. ආරාජික භාවයක් මෙ රටේ ඇති වෙන්න පටන් ගත්තා. හැබැයි දැන් මේ මම කිව්ව නව ගමනත් එක්ක මේක වෙනසක් වෙලා නැද්ද? දැන් අපි ඇත්තට මේක ප්‍රශ්නයක්. රට හැර යන්න ප්‍රවණතාවයක් තිබුණා. දැන් ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් දැන් අර තිබුණු තත්ත්වයේ වෙනසක් මේ අලුත් රජයේ අලුත් කණ්ඩායම අලුත් කල්පනාකරණය ගෙනල්ලා නැද්ද? දැන් අපෙන් අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීතුමා මේකට ගන්න පියවර. දැන් මේ ආරක්ෂාව කියන පළවෙනිම කාරණාව රට හැර යන්න හේතු වෙන කාරණාව බැලුවොත් එදාට වැඩි අද වෙනසක් නැද්ද සභාපතිතුමනි? තවත් වෙනස් කරන්න අපි උත්සාහ කරන්නේ නැද්ද? මේකයි මගේ පළවෙනි කාරණාව. අනිත් එක මං කියව ආර්ථික ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න නිසා පොද්වේ සහ පෞද්ගලිකව රට හැර යාමට රාජකාරි කරපු රස්සාව අතහැරලා පිටරට යන්න කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. අපි දැන් ආර්ථික ප්‍රශ්න අත්‍යවශ්‍ය භාණ්ඩ හිගිය මේ රටේ 2022 තිබුණ ප්‍රශ්නේ තෙල් පොහොර විදුලිය තිරගු පිටි බෙහෙත් මේ මොකුත් තිබුණේ නැහැ. පෝලිං මම නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. උද්දමනය කෙනෙකුට ජීවත් වීමේදී බලපාන ප්‍රධාන ප්‍රශ්න ආහාර උද්දමනය 95%. අදර පාංගෙඩිය සඳහා වෙන් කරගෙන ඉන්න මුදල හෙට උදේ ගේන්න වෙන පාන් භාගයයි. එහෙම තිබුණු තත්ත්වයක්. විදේශ විනිමය හිගිය රැකියා අහිමි වීම විශේෂයෙන්ම ජීවනෝපාය මේ රටේ පවුල් 140ක් ජීවත් වෙන ගොවිතැනි පොහොර ප්‍රශ්නත් එක්ක උන්ට ඇති වුණු පීඩනය, ඊළඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. මම මේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් සටහනක් ගත්තා 2019-20-21-22 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැසී යාම 2019 9.9ක් වැහිලා යනවා. 2022 29.3ක් ව්‍යාපාර 100 නම් 29.3ක් වැහිලා යනවා. මේක තමයි අර්බුදය, අපි පිළිගන්නවා. හැබැයි දැන් අපි ඒකට විසඳුම් හොයන්නේ නැද්ද? ඒකයි මම කියන්නේ. දැන් අර ඊළඟට අපි කියනවා බදු ගැන. ඔව්, බදු අය අපිට රාජ්‍ය ආදායම හොයාගන්න අවශ්‍ය වුණා. ඒ නිසා අපි බදු බද්දක් අය කිරීමේදී හැකියාවක් තියෙන පිරිස තෝරා ගන්න අවශ්‍ය වුණා. ඒ නිසා අපි උපේන විට බද්දක් අය කළා. හැබැයි අපි මේ උපේන විට බද්ද බැලුවොත් 2019 124ක් තිබුණා. ඊට පස්සේ 118ක් කළා, දැන් 36ක්. ප්‍රශ්නයක් තියෙනවා මම පිළිගන්නවා. හැබැයි දැන් අපි මේ ක්‍රමක්‍රමයෙන් මේවා වෙනස් කරන්න රජයේ උත්සාහය. දැන් බැංකු පොලිය සමහර කෙනා බැංකු පොලිය නිසා ඒකත් ලොකු බයක්, මම කියන්නේ නැහැ කියලා. ඇත්තටම ස්ටාර් වැටුපක් ගන්න කෙනෙකුට එක පැත්තෙන් බද්දක් පැනවිලා අලුතෙන්, අනිත් පැත්තෙන් 95% ආහාර උද්දමනයක් ඇවිල්ලා, අනිත් පැත්තෙන් 15% තිබුණු බැංකු පොලිය 30% වෙනකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි මේ අපේ අලුත් කළමනාකරණය මේවට උත්තර හොයන්නේ නැද්ද? දැන් මේ අර කිව්ව ආර්ථික ප්‍රශ්න ටික අර අත්‍යවශ්‍ය භාණ්ඩ හිගේ අඩු වෙලා නැද්ද? අඩු කරන්න තව දුරටත් ඒවා සුලභ කරන්න උත්සාහ කරන්නේ නැද්ද? මේ උද්දමනය කියන එක 70% තිබුණු සාමාන්‍ය උද්දමනය 1.1% අඩු වෙලා නැද්ද? බැංකු පොලිය දේවතාවකට අඩු කළ නැද්ද? තව ඒවා ප්‍රායෝගික අඩු වෙන්න අවශ්‍යයි. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ ක්‍රමානුකූල වෙනසක් මේ නව රජය නැත්තම් නව කළමනාකරණය විසින් මේ කියන ප්‍රශ්නට උත්තර හොයන්න අපි උත්සාහ කරලා නැද්ද කියන ප්‍රශ්නේ මට පැහැදිලිව අහන්න පුළුවන් ගරු සභාපතිතුමනි. මේ රට හැර යෑම නැත්තම් රට ජීවත් වෙන්න ආසහිතන රටක් නැත්තම් කැමති රටක් නෙවෙයි කියලානේ මේ යන්නේ. දැන් ඒ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ක්ෂණිකව ජාත්‍යන්තර ආයතනම පවා පුදුම වෙනවා. අපි උද්දමනයේ මෙච්චර වේගෙ කොහොමද අඩු වුනේ? අපි එහෙම උත්සාහයක් ගන්නවා, උත්සාහය යම් ප්‍රතිඵල තියෙනවා. දැන් අපි අපේක්ෂා බංගත්වය කියලා බලමු. කොහොමද අපේක්ෂා බංගත්වයක් ඇති වෙන්නේ? තමන්ගේ අනාගතය ගැන කිසි පැහැදිලිකමක් නැහැ. අධ්‍යාපනයක් ලබා ගන්න බෑ. මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙම තත්ත්වයක් අපි දැක්කා පහුගිය කාලේ. පාසල් වැසිච්ච දින ගාන අපි දන්නවා. කවද පාසල් හරිද කියලා දන්නේ නැහැ. දෙමව්පියන්ට ප්‍රශ්නයක් තිබුණා, ශිෂ්‍යයන්ට ප්‍රශ්නයක් තිබුණා. හැබැයි අදේ ප්‍රශ්නේ නැහැනේ. අදේ අවම වෙලා ශක්තිමත් ඉදිරියට යනවා. ඊළඟ විශ්වවිද්‍යාල වැසුණු දින ගණන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න නෙවෙයි වෙලා තිබුණේ. ඔවුන්ට තිබුණේ මේ කොළඹට ඇවිල්ලා අරගලයේ දෙන්න. දැන් ඒක වෙනසක් නැද්ද? ඒ වගේම ඔවුන් තිබ අපැහැදිලි අනාගතය. මම දැක්කා ඒ යුගයේ ගත්ත සමීක්ෂණයක්, කැලණි විශ්වවිද්‍යාල සමීක්ෂණයක් කළා තිබුණා. සරවණ මුත්තු පදනම අවුරුදු 19ත් 18ත් 29ත් අතර තරුණ ප්‍රජාව 2000 ගණනකින් ප්‍රශ්න කරපුවාම ඒ 81% කියනවා ගරු සභාපතිතුමනි, ඔවුන්ගේ බලාපොරොත්තුව කුමන හෝ රටකට යන්න. දැන් සමහර කාලයක් තිබුණානේ යුරෝප රටවලට යන්න කැමති, ඇමරිකාවට යන්න නැත්නම් දැන් සයිබීරියාවට යන්න. හැබැයි මේ දැන් නෙමෙයි, දැන් වර්ෂයකට මාස 10කට ඉස්සෙල්ලා. ඇයි ඒ අපේක්ෂා භංගත්වය? මොනවා වෙයිද දන්නේ මේ රටේ? අධ්‍යාපනයක් ලබන්න පුළුවන්ද විශ්වවිද්‍යාලේ? මොකද විශ්වවිද්‍යාලය කියන බහුතර ශිෂ්‍යයාට අවශ්‍ය වෙලා තිබුණ නැහැ මහපාරට බහින්න. ඔහුට සිද්ධ වුණා බලෙන් මේකත් එක්ක යන්න. ඔහුගේ ආරක්ෂාව නැහැ, ඔහුගේ අනාගතය නැහැ. මෙන්න මේ ප්‍රශ්න වලට දැන් යම් ආකාරයක විසඳුම් මේ රජයේ සපයලා නැද්ද කියන කාරණාව තමයි මට යොමු කරන්න තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම පෞද්ගලික අනිත් කාරණා, පෞද්ගලික හේතු මත රට හැර යෑම, මේක අර අනිත් කාරණා ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙනවා. රැකියාව අහිමි වීම, ජීවනෝපාය නැතිවීම, ව්‍යාපාර, දරුවන්ගේ අධ්‍යාපනය, මෙන්න මේ අර කලින් කිව්ව කාරණා තුනේ යම් කිසි ප්‍රවණතාවයක් වර්ධනාත්මක තරක් ධනාත්මක තරක් තියෙනවා නම් එහි අදහස මේ අවසානයකටත් පිළිතුරක් තියෙනවා. ඒ නිසා අපි මේ එතුමා නගපු ප්‍රශ්නේ ඉතාම වැදගත්. හැබැයි මේ වර්ෂයකට ආසන්න කාල සීමාවක් තුළ මේ තියෙන ප්‍රවණතාවය අඩු කිරීමට අවශ්‍ය මේ සාර්ව වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කළ තියෙන බව මම හිතන්නේ එතුමා වුණත් පිළිගන්නවා. ඒ වගේම එතුමා කතාව අවසන් කරද්දී විශේෂයෙන් කිව්වා අපේ යුතුකම, අපිට විශාල යුතුකමකුත් තියෙනවා මේ රට වෙනුවෙනුත්. අපි මේ ලෝකේ රටවල් හැම රටක්ම දියුණුවනේ. ජපානේ වෙන්න පුළුවන් දෙවෙනි ලෝක මහයුද්ධයෙන් පස්සේ, ඉන්දියාව වෙන්න පුළුවන් 91 ආර්ථික අවපාතයෙන් පස්සේ මිනිස්සු යම් කැපකිරීමක් කරා. අපිටත් ඒ යුතුකම තියෙනවා. දැන් මම ගත්ත මේ රට රැකියාවලට ආ මේ තත්ත්වය සංඛ්‍යාත්මකව වැඩි වෙලා තියෙනවා. නමුත් දැන් අපි 2018 ගත්තොත් මේ සාමාන්‍ය වර්ෂයක් මේ රටේ තිබුණු 2018 32%ක් තමයි කුසලතා සහිත අය රට රැකියාවලට ගිහින් තියෙන්නේ 32%. ඒකෙන් 5%ක් විතර ඉන්නවා වෘත්තීය මට්ටමේ අය. මධ්‍යම මට්ටමේ අය ඉන්නවා 3%ක් විතර. පොදුවේ 32%ක් කුසලතා සහිත අය රට රැකියාවලට ගිහින් තියෙනවා 2018. ඒ වගේම ලිපිකරු හා ඒ මට්ටමේ රැකියාවල 5%ක් විතර ගිහින් තියෙනවා. ඒ වගේම අර්ධ නිපුණතා තියෙන අය 2018 32%ක් රැකියාවලට ගිහින් තියෙනවා පිටරට. 2020 අඩු කුසලතා තියෙන අය 24%. දැන් අපි බැලුවොත් මේ 2022 වර්ෂයේ 23 දත්ත තාම නැහැ. අර 32%ක් කුසලතා සහිත රට ගියක මේ 2022 ගිහිල්ලා තියෙන 30%යි. ඒකෙන් වෘත්තීය මට්ටමේ අය අර තරමයි 5%ක් විතර. මධ්‍යම මට්ටමේ 2%ක් විතර. 2018 32%ක් ගියා අර්ධ නිපුණතා තියෙන අය 25%යි 2022 ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම අඩු කුසලතා තියෙන 2018 දිගේ 24%, 2022 34%. ඒ නිසා මේකේ මේ ප්‍රවණතාවය එක එක විදිහට අපිට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් සංඛ්‍යාත්මක වැඩිවීමක් තියෙනවා. එතුමා කියන කාරණාව අපි පිළිබඳ අපි ගැඹුරු සොයා බැලීමක් අධ්‍යයනයක් වැඩපිළිවෙලක් අපේ තිබිය යුතුයි. නමුත් රජයේ හැටියට මේ කාල සීමාව ගත්ත බොහෝ පියවරවන් වල අවසාන ප්‍රතිඵලය තමයි ඉන්න හිතෙන රටක් හදන එක. ඒක තමයි අපේ අවසාන අරමුණ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ සියලු අවස්ථාවල කටයුතු කරන්නේ. ඉතින් මේ උගතුන්ට ඇත්තටම යම් වරප්‍රසාදයක් සහිතව ජීවත් වෙන්න රටේ ඉඩක් තියෙන්න ඕනේ. දැන් අපි බැලුවොත් 2021 විශ්වවිද්‍යාලවල ගිහින් දෙනවා 43,568ක්. ඒ කියන්නේ පළවෙනි පන්තියට ගිය දරුවන්ගෙන් 14%ක් විතර තමයි විශ්වවිද්‍යාල යෑමේ වරම ගන්නෙ. දැන් අපි බලමු දොස්තර මහතුරු ගැන අපි කතා වෙනවා 10.67% තමයි. ඒ කියන්නේ මේ ළමයි 200ක් පාසලට ගියාම එක්කෙනෙක් විතර තමයි වෛද්‍ය ශිෂ්‍ය බවට පත් වෙන්නේ. ඉතින් ඔවුන්ට යම්කිසි වරප්‍රසාදයක් සහිතව ජීවත් වෙන්න අයිතියක් අවශ්‍යයි. හැබැයි අපි ඔවුන් සඳහා මේ රටේ ලොකු වියදමකුත් කරනවා. අන්න මේ කරුණ ඔක්කොම සලකා බලපුවාම අපි බැලුවොත් වෛද්‍ය ශිෂ්‍යෙක් සඳහා අවුරුදු 5ට ₹40,00,000 මෙරට ජනතාවගේ බදු මුදල් අපි වේදන් කරනවා. මම මේකෙන් අදහස් කරන්නේ ඔවුන්ට විශේෂ සමාජ තත්ත්වයක් තිබිය යුතුයි, ඔවුන්ට පහසුකම් තිබිය යුතුයි කියන ඔවුන්ගේ දරුවන්ට පාසල් තිබිය යුතු නැහැ කියලා නෙවෙයි. හැබැයි අපිට ඒ පහසුකම් සැලසෙන අතරෙම ගරු සභාපතිතුමනි අපිට ලොකු සමාජ වගකීමකුත් පැවරෙනවා. මේ වියදම කළා තියෙන දැන් අපි මේ රට ඇරලා පිටරටකට යනවනම්, රැකියාවට යනවනම්, රට අතහැරලා යනවනම් අපි දෙමව්පියන්ගෙන් අවසර ගන්නවා. අපි සමාජ දරුවන්ගෙන් බිරිඳගෙන් අවසර ගන්නවා. එහෙම විතරක් අවසර ගන්න බෑ. 140ක් වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න මේ රටේ මේ අන්තිම අඩු ආදායම් ලාභියාටගෙන් අපි ගන්න මේ සීන කිලෝවට නැත්තම් වෙනත් දෙයකට ගන්න බත් දෙනුත් ඔහු වියදම් කරලා තියෙනවා. එහෙනම් අපිට යුතුකම පැවරන මුළු සමාජයෙන්ම අවසර ගන්න. මම කියන්නේ ඒ සඳහා බන්ධනයක් ඇති කරන්න නෙවෙයි. මේ තියෙන සමාජ වගකීම ගරු සභාපතිතුමනි. ඒ නිසා මේ වැටුණු රටක් ඉදිරියට ගෙනියෑමේදී, නැගිටවීමේදී අපි යම්කිසි ජාතික හැඟීමකින්, අපේ කියන හැඟීමකින් මේ ප්‍රශ්න දිහා බලනවත් අපිට යුතුකමක් තියෙනවා. රජයට යුතුකමක් තියෙනවා. එතුමාලා පෙන්ලා දුන්න පරිදි හැකි හැම විටම ඔවුන්ගේ ජීවන තත්ත්වය ශක්තිමත් කරන්න, ඔවුන්ට මේ රට එපා නොවන විදිහට පරිසරය නිර්මාණය කරන්න අපිට වගකීමක් තියෙනවා. හැබැයි මේ කෙටි කාලය තුළ බැලුවොත් රජයේ වගකීම උපරිම ලෙස ඉෂ්ට කරලා තියෙනවා. තාම අපිට බැරි වෙලා තියෙන්නේ අපි අලුතෙන් තිබුණු බද්ද නැවත තිබුණු තැනට ගෙනාවා, යම් ප්‍රමාණයක් වැඩි කරලා මේ උපයන විට බද්ද, පුද්ගල බද්ද සහ සමාගම් බද්ද ඒක අඩු කරන්න තාම අපිට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ හැරෙන්න අනිත් හැමදේම යම් තැනකට තිබුණාට වඩා ඒ තිබුණු අශීර්වතනෙන් යම් තැනකට ගේන්න රජයේ හැටියට අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේම මේ විදේශ රටවල් වලට ගියාම ඇති වෙන පසුබිම, මේ ප්‍රශ්නේ ඔක්කොටම උත්තර තියෙනවා ඒ රටවල. අන්න ඒක ගැනත් අපි මතක් කරන්න අවශ්‍යයි. මේ අපි යන වෛද්‍යවරයෙකුට ඒ රටේ ගිය ගමන් වෛද්‍ය වෘත්තිය දෙන්න ලැබෙනවද? ඒ රටවල බදු අය කරන්නේ නැද්ද? ඒ රටවල තියෙන බදු ප්‍රතිශතය මීට වැඩිය අඩුයිද? එහෙම ප්‍රශ්න ගොඩකුත් මේ ප්‍රවණතාවය තුළ තියෙනවා. අපි විසින් සමාජය විසින් කතා බහට ලක් කළ යුතු. එනිසා ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි මේ කාරණාව ඉතාම වැදගත් කතා කළ යුතු මාතෘකාවක්. මොකද මේ රට හැර යා යුතු ගියක් නෙවෙයි, රටට ආ යුතු ගියක්. එතුමා පෙන්වා දුන්න පරිදිම අපි පුළුවන් තරම් මේ රටින් ගියා අය ගෙන්වා ගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුයි. මම දකිනවා රාජ්‍ය නායකය හැටියට ජනාධිපතිතුමා තම විවෘත මනසකින් ඉන්නවා ඒ කාරණාව පිළිබඳ. අපි විවිධ ආකාරයේ කාර්යයක් කොටස් කරපු, කාර්යයක් විවිධ නම් වලින් ප්‍රතික්ෂේප කරපු අපේ රටේ මිනිසුන්ට අද විවෘත දොරටුවක් හැරිලා තියෙනවා. අපේ රටට එන්න, ආරක්ෂාව දෙන්න, ආර්ථිකයට සම්බන්ධ වෙන්න අපි සූදානම් මේකට. අන්න ඒ සඳහා මේ අද විවාදයක් අපිට විවෘත සංවාදයක් බවට පත් කරගන්න පුළුවන් නම් මේ පාර්ලිමේන්තුව අද දවසේ ගත කරන එක මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. යන අය නැවැත්වීම වගේම ගිය ආපසු මේ රට ගෙන්වා ගැනීම. අපි දැක්කා 83න් පස්සේ කොච්චර පිරිසක් මේ රට හැර ගියාද. එතන ඉතා විශාල විද්වතුන් පිරිසක්, ඒ වගේම 89 යුගයේ විශාල පිරිසක් මේ රට හැර ගියා. අන්නේ අය මේ ඉන්න අය රඳවා ගන්න අතරම
බොදුමන් තවත් විනාඩි දෙකක් කාලය
ඔවුනුත් මේ රටට ගෙන්වා ගන්න. අපි සමාන අයිතිවාසිකම්කට සමාන පිළිගැනීමක් තියෙන, වඩාත් හොඳ පිළිගැනීමක් තියෙන ජනතාවක් හැටියට ඔවුන් සියලු දෙනා එකතු කරගෙන මේ වැටුණු රට ගොඩගන්න අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඒ නිසා අපි මේ විවාදය මූලික කරගන්න ඕන අවශ්‍ය වෙන්නේ අපේ සාමාන්‍ය තියෙන මේ අපි දෙගොල්ලන්ගේ නැත්තම් මේ පක්ෂ විපක්ෂ කණ්ඩායමේ ප්‍රශ්න කතා කරනවට වඩා එහා ගිය පුළුල් සංවාදයක්. මේ කියන සමස්ත ප්‍රජාවේ, සමස්ත ශ්‍රී ලාංකිකයාගේ දැක්ම, ඇල්ම, බැල්ම, උවමනාව, ආදරය මේ රටට ලබා ගන්න මේ අවස්ථාව වේදිකාවක් කරගමු කියන ආරාධනාව කරමින් ඔබතුමා මට අවස්ථාව දීම ගැන විශේෂ ස්තුතිය මම පළ කරනවා.
බොහොම සිගර මහත්වනේ. ඊළඟට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමා.
බුද්ධි ගලණය, බ්‍රේන් ඩ්‍රේන් කියන මාතෘකාව පිළිබඳව ඉතාමත්ම වැදගත් පුළුල් සාකච්ඡාවකට ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ යෝජනාව මත මුලපුරන්නට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අපි අදහස් කරනවා මේ විවාදය තුළ බුද්ධිගලණය කියන මාතෘකාව සතුටුදායක කරුණක් නොවුණත් එයට විසඳුම් ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව පුළුල් සාකච්ඡාවකට ප්‍රවේශ වන වශයෙන්ම මේ බුද්ධි ගලණය කියන මාතෘකාවේ අපි බලන්නට ඕන පැතිකඩ දෙකක්. එකක් තමයි පුෂ් ෆැක්ටර්ස්, ඒ කියන්නේ බුද්ධිය ගලණය වීම, බුද්ධි ගලණය උදෙසා තුඩු දෙන අභ්‍යන්තරික කරුණු කාරණා. ඒ වගේම මේ බුද්ධි ගලණයට තියෙන පුල් ෆැක්ටර්ස්, එකනේ බාහිර පරිසරය තුලින් බුද්ධි ගලණය අපේ රටින් විදේශ රටවලට යෑම සඳහා ආකර්ෂණීය හේතු, ඒක තමයි පුල් ෆැක්ටර්ස්. එතකොට මේ බුද්ධි ගලණය උදෙසා මොනවද පුෂ් ෆැක්ටර්ස්, පුල් ෆැක්ටර්ස්? බුද්ධි ගලණය උදෙසා තල්ලු කරන්නේ කුමන කාරණාද? බුද්ධි ගලණය වීම සඳහා විදේශීය විකල්ප රටවල්වල සිදුවන දේවල් මොනවද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕන. සාමාන්‍ය වශයෙන් ගත්තොත් තරුණ විරැකියාව, ව්‍යවසායකත්වය සඳහා සුදුසු පරිසරයක් නොතිබීම, දුර්වල සමාජ ආර්ථික ජීවන තත්ත්වය, නව්‍යකරණයට ඇති බාධා, ගෘහස්ත වැටුප් ලබන්නන්ගේ යැපුම්බර, ඌන ආර්ථික සංවර්ධනය, වංචාව දූෂණය ප්‍රචලිත වීම, නිදහස නැතිවීම, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියන් ක්‍රියාත්මක නොවීම, සමාජ අසහනය, යුදමය තත්ත්වයන්, පර්යේෂණ පහසුකම් නොමැතිවීම, දේශපාලන ආරවුල්, අස්ථාවරත්වය, ඒ වගේම ආගම ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය ලිංගිකත්වය මත පදනම් වූ පීඩාකාරී තත්ත්වයන්, මේවා තමයි සාමාන්‍ය වශයෙන් ලෝකයේ පිළිගත් බුද්ධි ගලනේ වැඩිවීමට හේතු වෙන ඒ උදෙසා තල්ලු වෙන සාධක push factors. අපි බැලුවොත් pull factors, ඒ කියන්නේ විදේශීය රටවල් වලින් සංක්‍රමණය වෙන ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා ඒ අයත් යම්කිසි ආකර්ෂණීය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ඒ රටවල් වල අඩු නිලධාරීවාදය, ඉහළ ජීවන තත්ත්වය, නව සහ ඉහළ වැටුප් සහිත රැකියා, ශිෂ්‍යත්ව, අධ්‍යාපනික ආධාර, නිවාස සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සුබසාධන රාජ්‍ය, දේශපාලන ස්ථාවරත්වය, සාමකාමීත්වය, ඒ වගේ මේ සත්කාරක රටවල් වල හොඳ පරිේශන අවස්ථා, එන මේවා තමයි pull factors. එතකොට අපි බැලුවොත් මේ වෙන විට ශ්‍රී ලංකාවේ වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් මේ රට අතහැර යන වෛද්‍ය ශේෂ්ත්‍රය, පැරමෙඩික් ශේෂ්ත්‍රය, ඉංජිනේරු ශේෂ්ත්‍රය, තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය, ගණකාධිකාරී ශේෂ්ත්‍රය, තාක්ෂණ ශිල්පීන් ශේෂ්ත්‍රය, ඉතාමත්ම ඉහළ මට්ටමින් මේ රට අතහැර යන ඒක ඉතාමත්ම ඛේදනීය සෝචනීය තත්ත්වයක්. ලෝකේ බුද්ධි ගලණය වෙන ඉහළ රටවල් දිහා බැලුවොත් ඉරානය, යෙමනය, උතුරු කොරියාව, මියන්මාරය, මේවට තමයි බ්‍රේන් ඩ්‍රේන් කන්ට්‍රීස් කියන්නේ. හැබැයි අපේ රටේනුත් දැන් බ්‍රේන් ඩ්‍රේන් වෙනවා, බුද්ධිය ගලණය වෙනවා. හැබැයි මතක තියාගන්න, අපේ රටෙන් බ්‍රේන් ඩ්‍රේන් වෙනකොට අනෙකුත් රටවල් බ්‍රේන් ගේන් එකක් අලුතෙන් එකතු කර ගැනීමක් සිදු වෙනවා. දැන් බොහෝ ලෙස ස්වීඩනය, අයර්ලන්තය, එස්ටෝනියාව, ඩෙන්මාර්ක් වැනි රටවල් තමයි බ්‍රේන් ගේන් රටවල්. ඒ වගේම කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ඒගොල්ලොන්ට ධනාත්මක එකතුවක් වෙනවා. එතකොට බ්‍රේන් ඩ්‍රේන් බුද්ධි ගලණය, බ්‍රේන් ගේන් බුද්ධිමත් ජනතාව එකතු කර ගැනීම, බුද්ධි ගලණය උදෙසා තල්ලු කරන සාධක push factors, බුද්ධි ගලණය වීම සඳහා වෙනත් රටවල් වලින් ලබා දෙන ආකර්ෂණීය සාධක pull factors, මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්නට ඕන. මම කනගාටු වෙනවා මේ වර්තමාන රජයට බැරි වෙලා තිබෙනවා අඩුම ගානේ කැබිනට් සබ් කමිටි එකක්වත් පත් කරලා මේ බ්‍රේන් ඩ්‍රේන් එක ගැන යම් කිසි විමර්ශනයක් කරන්නට කටයුතු කිරීම. දැන් බලන්න 1974 ශ්‍රී ලංකාව බණ්ඩාරනායක බැතිනියගේ කාලේ මේ බ්‍රේන් ඩ්‍රේන් ඉෂුව එක තිබ්බා. මොකද හේතුව? රට සංවෘත වුණු නිසා. රටේ කමාන්ඩ් කන්ට්‍රෝල් ඉකොනොමි එකක් හරහා, වැසුණු ආර්ථිකයක් හරහා, වහල් ආර්ථිකයක් හරහා රට ආපස්සට ගිය නිසා බුද්ධි ගලණය සිද්ධ වුණා. හැබැයි බණ්ඩාරනායක මැතිණියත් මේ බ්‍රේන් ඩ්‍රේන් එක පිළිබඳව වෙනමම කැබිනට් කමිටි එකක් ස්ථාපනය කරලා ඒ ගැන හොයලා බැලුවා. දැන් මේ වර්තමාන රජය එහෙම දෙයක් කරලා තියෙනවා. අඩුම ගානේ පාර්ලිමේන්තු කමිටුවක් හරි බ්‍රේන් ඩ්‍රේන් එක ගැන, බුද්ධි ගලණය ගැන හොයලා බලනවා. කැබිනට් කමිටුව කෙසේ වෙතත් නිසා මම මේ කැබිනට් කමිටුවේ පිළිබඳ තොරතුරු හැන්සක් ගත කරනවා, සභාගත කරනවා. අඩුම ගානේ මේකෙන්වත් පොඩ්ඩක් මේ ආණ්ඩුව ඉගෙනගෙන මේ බ්‍රේන් ඩ්‍රේන් ප්‍රශ්නය පිළිබඳව, බුද්ධි ගලණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න කියලා. දැන් පහුගිය දවසක වෙරිටේ රිසර්ච් සංවිධානය සර්වේ එකක් කරලා තියෙනවා, සංගණනයක් කරලා තිබෙනවා, විශේෂම අනාගත බලාපොරොත්තු පිළිබඳ. දැන් මේ රජය IMF අවබෝධතාවයේ ඒකඟතාවයේ රට ස්ථායීකරණය කරන්නට හොඳම පැකේජ ගිවිසුම් ගත වෙලා තියෙනවා කියන එක තමයි රටට කියන්නේ. හැබැයි මේ සර්වේ එකෙන් බොහොම පැහැදිලිව කියනවා, ඇත්ත වශයෙන්ම මේ රටේ 28%කට විතරයි IMF agreement එකෙන් එළියාවක් ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. දැන් මම හිතන්නේ මේ 28% දැනට තවත් පහළ වැටුණා මේ second tranche එක කල්යෑම තුල. ඒ වගේම human flight and brain drain index කියලා එකක් තියෙනවා. human flight and brain drain index එකේ මේක ලෝක index එකක්. අපේ රට 2007 2023 අතර අපි දල වශයෙන් 7.23ක ශ්‍රේණිගත කිරීමක හිටියේ. නමුත් මේ මොහොත වෙන විට අපි වර්තමාන ඒ දර්ශකයේ වැලියු එක 8.4යි. ලෝකයේ රටවල් 177ක ඇවරේජ් එක ගත්තොත් බ්‍රේන් ඩ්‍රේන් ඉන්ඩෙක්ස් එක 5.42යි. ලෝකයේ ඇවරේජ් එකක එසේ වුවත් අද අපේ රට බ්‍රේන් ඩ්‍රේන් ඉන්ඩෙක්ස් එකේ අපි ඉන්නේ 8.4 කියන තැන. ඇයි ශ්‍රී ලාංකිකින් වෘත්තීයවේදීන් නිපුණතාවයේ කුසලතාවයේ තිබෙන අපේ රටේ මානව සම්පත අපේ රට අතහැර යන අවස්ථා සීමා වීම, දේශපාලන අස්ථාවර භාවය, ඉහළ වැටුප් යහපත් සේවා, ඉහළ ජීවන මට්ටමක් උදෙසා වෙනත් රටවල් කරා යෑම, උද්දමන ගැටලුව, ආහාර සුරක්ෂිත භාවය අහිමි වීම, විශේෂයෙන්ම අපි වෘත්තීයවේදීන් එක්ක සාකච්ඡා කරනකොට ඒ අය පෙන්නලා දෙනවා අසීමිත බදු පීඩනයක්, බදු බරක් මේ වෘත්තීයවේදීන් මත පැටවීම මේ බුද්ධි ගලණයට ප්‍රධානතම හේතුවක් බවට. අපේ රටේ මිලියන 22කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. කී දෙනෙක් බදු ගෙවනවද? කී දෙනෙකුට ටැක්ස් ෆයිල්ස් තියෙනවද? සමාගම් කීයක් තියෙනවද? තියෙන සමාගම් වලින් කී දෙනෙක් ටැක්ස් ගෙවන මට්ටමේ ඉන්නවද? දැන් රජය තීන්දුව කළා තිබෙනවා රාජ්‍ය ආදායම ඉහළ දමන්නට හොඳම ක්‍රමය තමයි දැනට බදු ගෙවන ප්‍රමාණය මත තවදුරටත් පීඩනය සහ බරපැටවීම. හැබැයි මේ රජයට ඇත්ත වශයෙන්ම කොට වැරදිලා තියෙනවා. රජයේ බලන්නට ඕන බදු පරිපාලනයේ දිහා, tax administration දිහා. ඒක digitize කරන්නට ඕන. විනිවිද භාවයක් ඇති කරන්නට ඕන. ඒ වගේම බදු ගෙවිය යුතු සියලු දෙනාම ඒ බදු දැලට දාගන්නට ඕන. බදු පැහැර හැරීම නැති කරන්නට ඕන. බදු නොගෙවීම නැති කරන්නට ඕන. ඒ වගේම රජයේ සුවචකීකරු ගෝල බාලයින්ට බදු සහන ලබා දෙන එක නතර කරන්නට ඕන. දැන් පහුගිය දවසක පාර්ලිමේන්තු කමිටුවකින් අහලා තිනවා නිලධාරීන් කණ්ඩායමකකින් අර අහවල් විදේශීය ආයතනයට ඇයි බදු සහන දුන්නේ? ලැජ්ජයි කියන්න නිලධාරින්ගේ උත්තරය වුණේ ආයෝජකයකින් අහලා කියන්නම්. tax holiday එක, tax exemption එක බදු සහනය ලබා දෙන්නට නිලධාරින්ගෙන් හේතුව ඇහුවාම නිලධාරියා කියනවා ආයෝජකයකින් අහලා කියන්නම් කියලා. එතකොට නිලධාරියා අපොහොසත් වුණා රටට ලැබෙන ප්‍රතිලාභය රිටර්න් එක වාසිය ගැන ඒ කරුණු කාරණා දක්වා. ඔබ දන්නවද මේ වර්තමාන රජය අහක බලාගෙන ඉන්නව බලවතුන් බදු ගෙවන්නන් නැතු ඉන්නකොට මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ කර්මාන්ත ශාලා දෙකක් ආයතන දෙකක් රජයට ගෙවන්න තියෙනවා බිලියන 1.7ක් මිලියන 1700ක් ලක්ෂ 17000ක් ගෙවන්න තියෙනවා බදු එක ආයතනයක් තමයි වයඹ ඩිස්ටිලරිස් ඒ බදු අය කරන්නේ හැබැයි ආණ්ඩුවම හිතාමතාම කෝටිපතියන්ට ප්‍රකෝටිපතියන්ට සුපිරි පෝසතුන්ට ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා දීම තුල ලබා දුන්නු අධික බදු සහන නිසා රාජ්‍ය ආදායමට බිලියන 600ක් 700ක් අහිමි කරලා රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12 සිට 8ට අඩු කරවලා රටේ ශ්‍රේණිය Moody's Standard & Poor Fitch ශ්‍රේණිගත කිරීම වලින් වට්ටලා ඒ වැට්ටවීම නිසා අපේ රටට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළට ප්‍රවේශ වෙලා ණයක් ගන්න බැරි තත්ත්වයට ගෙන ආපු නිසා රට බංකොලොත් කරලා දැන් හදනවා IMF එක කියනවායි කියලා රාජ්‍ය ආදායම වැඩි කරගන්නට නම් ඒගොල්ලෝ කියනවලු මේ බදු සූත්‍රේ ක්‍රියාත්මක කරා. ඒගොල්ලෝ කවදාවත් කියලා නැහනේ මෙච්චර ප්‍රමාණයක් බදු ගහන්න කියලා. බදු සූත්‍රය නිර්මාණය කරන්නේ රජය. IMF එක කියනවා නිවැරදිව රාජ්‍ය ආදායම වැඩි කරගන්නට ඕන. ඒක හරි. බලන්න ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ බුද්ධි ගලණය තුල මේ බලපෑම තුල රටට මානව ප්‍රාග්ධනය අහිමි වෙනවා. නිපුණතා පරතරයක් නිර්මාණය වෙනවා. අඩු තරඟකාරීත්වයක් අපේ රටට හිමි වෙනවා. අපිට සිද්ධ වෙනවා විදේශීය විශේෂඥින් මත යැපෙන්න. අපේ අධ්‍යාපන ක්‍රමය, විශ්වවිද්‍යාල ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා. ගුරුවරුනුත් රට අතහැරලා යනවා. ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන් රට අතහැරලා යනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ විශාල ප්‍රමාණයක් රට අතහැර යාම නිසා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අපි විශ්වාස කරනවා මේ සංක්‍රමණය කරා තල්ලු කිරීම පුෂ් ෆැක්ටර්ස් ඒ වගේම මේ සංක්‍රමණිකින් ඇද ගැනීම පුල් ෆැක්ටර්ස් මේ කරුණු දෙක පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්නට ඕන විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්නට ඕන රටේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරන්නට ඕන දූෂණේ වංචාව හොරකම නැති කරන යාන්ත්‍රණ අපි ක්‍රියාත්මක කරන්නට ඕන මේ රටේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුවක් ඇති කරන්නට ඕන ඒ ශාස්ත්‍රවල ආයෝජනයක් ඇති කරන්නට ඕන මිනිස් බලය මෑන් පවර් ඒ වගේම බුද්ධි බලය සහ හැකියාව බ්‍රේන් බව බ්‍රේන් පවර් අපි මේ දෙකම රිටේන් කරගන්නට ඕන ඒ ඉලක්කය කරා යන්නට ඕන දැන් බලන්න මූලාසනහරුවේ මන්ත්‍රීතුමනි අපේ රටේ වෘත්තිකේ වෘත්තීය වේදින් කණ්ඩායම් රැස සංවිධාන 47ක් ඉදිරිපත් කරා පිටු 30ක වාර්තාවක් A fair, transparent and accountable taxation system for Sri Lanka. සාධාරණ විනිවිද භාවයෙන් යුක්ත වූ වග වෙන බදු ක්‍රමයක් අපේ රටට. මම මේකත් අරගෙන ජනාධිපතිවරයාත් නිලධාරීනුත් හම්බෙන්න ගියා. මොකද්ද ලැබුණු ප්‍රතිචාරය? අපිට කරන්න දෙයක් නැහැ මේ IMF එක කියන දේ අපි කරන්නේ. එතකොට තමන් නියෝජනය කරන ආණ්ඩුව කියනවා අපිට මොනවත් කරන්න දෙයක් නැහැ ඕන්නම් IMF එකේ නිලධාරීන් හම් වෙන්න අපොයින්ට්මන්ට් එකක් දෙන්නලු. මං අහන්නේ ඒකටද ජනාධිපතිවරයෙක් ඉන්නේ? ඒකටද ආණ්ඩුවක් තියෙන්නේ? මේ ජනාධිපතිවරයා කියන්නේ IMF එකේ ප්‍රධානින්ගේ පෞද්ගලික ලේකම්ද? අපොයින්ට්මන්ට් අරන් දෙන්න. අපේ රටේ වෘත්තීය වේදින්ට මොන විහිළුවක්ද? ඊට පස්සේ මේ වෘත්තීය වේදින් කණ්ඩායම මේ වාර්තාව අරගෙන IMF එකත් හම් වෙලා තියෙනවා. මොකද IMF එක කියන්නේ? අපිට කරන්න දෙන්නේ අපි දීලා තියෙන බ්‍රෝඩ් ගයිඩ්ලයින්ස් පුළුල් ඉලක්ක ලබා දීලා තිබෙනවා. ඒ පුළුල් ඉලක්ක කරා යෑමේ වගකීම තියෙන ආණ්ඩුවට. එහෙම කියන IMF එක. දැන් මම කැමති මේ වාර්තාව මේ වෘත්තීය වේදින්ගේ පිටු 30ක ඉතාමත්ම ප්‍රබුද්ධ ප්‍රශස්ත විද්‍යාත්මක වාර්තාවක් හැටියට අපි දකින. මේක තවදුරටත් විශ්ලේෂණය කරා. දැන් මේකේදී වෘත්තීය වේදින් යෝජනා රාශියක් තිබෙනවා. බදු එකතු කිරීම, බදු පරිපාලනය, ඒ වගේම තවත් අදහස් යෝජනා ගණනාවක් තිබෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ කියනවා වැඩි කරන්නයි කියලා tax free allowance එක මාසකට ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා 2.4 million කරන්නයි කියලා. ඒතර taxation rates පටන් ගන්නයි කියලා 104 වැඩිවීම වලින් 4 8 12 16 20 24. ඒ වගේම taxation slab එක ලක්ෂ 5 සිට ලක්ෂ 6 දක්වා වැඩි කරන්න කියලා. වාර්ෂික individual expenditure relief එකක් දෙන්නේ කියනවා 1.2 million වල. මේවා තමයි මෙතුමන්ලා ඉදිරිපත් කරන යෝජනා. ඒ වගේම digitize කරන්නයි කියේ. ස්වාධීන බදු කොමිසමක් අවශ්‍යයි. tax ombudsman කෙනෙක් අවශ්‍යයි. මේ රටෙන් හොරා කාපු, මේ රටෙන් උදුරාගත්තු සම්පත් දැනටත් වරක් අපේ රටට ලබා ගන්නට ඕන. We must recover our stolen assets. හොරා කාපු සල්ලි ටික, හොරා කාපු සම්පත් ටික අපි ලබා ගන්නට ඕන. මේ වෘත්තීය වේදින්ගේ යෝජනා. Invoices falsification කරන එක criminalize කරන්නට ඕන. ඒ වගේම එයාගේ ඉල්ලීමක් තියෙනවා. බලන්න කම්පැනි වල corporate sector profits වලට. ඒගොල්ලන්ට පුළුවන් ඇත්ත වශයෙන්ම permissible deductions තියෙනවා. ඒ කියන්නේ taxable income වලට එන්නේ deductions ගණනාවකට පස්සේ. නමුත් professionals ලට, වෘත්තීය වේදින්ට එහෙම salary allowance එකක් නැහැ. එහෙම relief එකක් නැහැ. ඒ නිසා මේ රජය මේක පටලවාගෙන තිබෙනවා. මේ වෘත්තීය වේදින්ට අපි සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට ඕන. බලාපොරොත්තුවක් ඇති කරන්නට ඕන. මේ වෘත්තීය වේදින්ගේ මේ ප්‍රොපෝසල් එකේ තියෙනවා දැනට රජය බලාපොරොත්තු වෙන ඒ ඉලක්ක කරා යන්න විකල්ප වැඩපිළිවෙල. ඉතින් වෘත්තීය වේදින්ට සහනදායි විකල්ප වැඩපිළිවෙලක් තියෙනකොට රාජ ආදායම් ඉලක්ක වලට යා හැකි. දැන් ටාගට් එක 100 බිලියන්. දැන් 100 බිලියන් ටාගට් එක පහු කරලා ගිහිල්ලා 107 වලට ගිහිල්ලා. ඇයි මේ පුන පුනාම මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, වෘත්තීය වේදීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පැරමෙඩික්ස්, IT ස්පෙෂලිස්ට් මේ ඇයි මේ අය මෙච්චර තලන්නේ පෙලන්නේ? මේ රජයට අවබෝධයක් නැද්ද? මේ රජයට හැඟීමක් නැද්ද? මම අහන්න කැමති විශේෂයෙන්ම රජයේ නියෝජනය කරන ඒ විවිධ කණ්ඩායම් වල. ඒ නිසා මේකට කියන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, human capital flight, මානව ප්‍රාග්ධනය රට අතහැර යෑම. මේකට තියෙන හොඳම ඉලක්කය තමයි, හොඳම වැඩපිළිවෙල තමයි අපේ රට කොච්චර අමාරු වුණත් අපේ රට මේ මඩ වගුරෙන් ගොඩ එනවා, මේ විනාශයෙන් ගොඩ එනවා. අනිවාර්යයෙන්ම ඉලක්කයක් සහිතව මේ අන්ධකාරය තුළ අපි ආලෝකය නිර්මාණය කරනවා. ඒ වගේ බලාපොරොත්තු මේ රටේ වෘත්තීය වේදීන් තුල ලක්ෂ 220 තුල ඇති කිරීමේ පෞරුෂත්වයක් මේ රාජ්‍ය නායකත්වයට තියෙන්නට ඕන. කැරක්ටර් එකක් තියෙන්නට ඕන. ජනතා පිළිගැනීමක් තියෙන්නට ඕන. හොඳට මතක තබා ගන්න බොහෝ දෙනෙක් හිතනවා ඇති මූල්‍ය ප්‍රශ්නේම තමයි ගැටලුව කියලා. නෑ. මේ රටේ උගතුන් බුද්ධිමතුන් නිපුණතාවය දක්ෂතාවයේ හැකියාව තිබෙන වෘත්තීය වේදී. ඒ අය බලාපොරොත්තු වෙනවා වටිනාකමක්. They want a value. ඒ වගේම එයාගේ අවශ්‍යතාවය ගැන අපි පෙන්වලා දෙන්න ඕන. They should be wanted. ඒ වගේම එයාට අපි ගෞරව කරන්නට ඕන. We should respect them. ඔව් බොහොම පැහැදිලිව කියන්නට ඕන මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඒ ශක්තිය ලබලා නිසි ක්‍රමවේදෙන් බැහැරව අවසරයක් නොමැතිව ඉතාමත්ම කූට ක්‍රමවේද තුලින් රට අතහැර යෑම අපි තරයේ හෙලා දකිනවා. ඒක වැරදි. නමුත් අඩුම ගානේ අද මේ කට්ට කාගෙන මේ දුෂ්කරතාවෙන් රසක් මැද්දේ තවමත් රට ගැන හිතලා තවමත් මාතෘභූමිය ගැන හිතලා මේ රටේ රැඳී ඉන්න වෘත්තීය වේදීන්ට නිපුණතාවයේ දක්ෂතාවයේ හැකියාව කුසලතාවයේ තිබෙන මේ රටේ උගතුන් බුද්ධිමතුන්ට අපි ගෞරව කරන්නට ඕන. අපි යගයක් දෙන්නට ඕන. අපි සරන් දෙන්නට ඕන. නිකං විහිළු සපයන්නේ නැතුව අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ඔබලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාල කාර්ය සහයකින් වෙන්නේ නැතුව මේ රටේ ජනතාව නියෝජනය කරන මේ වැදගත් කොට්ටාසයක් බලගතු කොට්ටාසයක් වටිනා කොට්ටාසයක් අනිත් අය නොවටිනවයි කියලා කියන්නේ නැහැ. නමුත් රට දුවන එන්ජිමට මේ වෘත්තීය වේදීන් අවශ්‍යයි. මේ වෘත්තිකීන් අවශ්‍යයි. මේ වෘත්තීය සමිති නියෝජිතින් අවශ්‍යයි. මේ අයත් එක්ක ප්‍රගතිශීලී සාකච්ඡාවකට යන්න. දරදඬු වෙන්න එපා. ඉලක්කයට යන විකල්ප මාර්ග තියෙනවා නම් නම්‍යශීලී වෙලා අඩි කීපයක් පස්සට අරගෙන යෝජනාව ඵලදායි නම් යෝජනාව තිරසර නම් ඇහුම්කන් දීලා ඒක ක්‍රියාත්මක කරන්න. මේ දේශපාලනය තුල සමහරක් හිතනවා මේ ඉදිරියට තිබ්බ පය පොඩ්ඩක් වෙනස් කර ගැනීම මදිකමක් කියලා. මම දකිනවා ඒක දුර්වල නායකත්වයක්. නායකයෝ දැනගන්නට ඕන රටේ අවශ්‍යතාව වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ඍජු වෙන්න ඕන තැන ඍජු වෙන්නත් මෘදු වෙන්න ඕන තැන මෘදු වෙන්න. තේරුම් ගන්න ඕන නම් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දසරාජ ධර්මය අවබෝධ කරගන්න. ඍජු වීම, ශක්තිමත් වීම, මෘදු වීම, සානුකම්පික භාවය, අවංක භාවය, කාරුණිකත්වය, දයාව, මානව සම්පත කෙරෙහි යම්කිසි අවබෝධයක් තියෙන්නට ඕන. අනිත් එක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටක් පාලනය කරනකොට මෙතන තෙතමනයක් තියෙන්න ඕන. පපුවේ තෙතමනේ සංවේදී වෙන්නට ඕන. අමානුෂී රාජ්‍ය පාලනයක් නෙමෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අමාරුකම් තියෙනවා, ගැටලු තියෙනවා, බාධා තියෙනවා, අභියෝග තියෙනවා. හැබැයි ජනතාවටත් ඒවා ඉදිරිපත් කරලා පාලකයෝ පූර්වාදර්ශ ලබා දෙන්නට ඕන, පරමාදර්ශී චරිත වෙන්නට ඕන. දැන් ලෝකේ වටේ යනකොට රට බංකොලොත් කරපු හාදියෝ ටික අරන් ගිහිල්ලා හරියනවා. දැන් මට ඇහුණ අපේ මට පෙර කතා කරපු කතිකය රජයේ වෙනුවෙන් කියනවා දැන් තත්ත්වය හොඳ වේගෙන එනවලු. කවුද මේ තත්ත්වයට රට ගෙනාවේ? කවුද රට බංකොලොත් කරේ? බංකොලොත් කරපු කට්ටියම තමයි යන්නේ දැන් එක්සත් ජාතීන්ට පාඩම් උගන්වන්න. මොන විහිළුවක්ද? අර දක්ෂ පක්ෂ හපංකම් තියෙන නිලධාරින් ගෙනච්චට කිසි ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරයා ඒ දූත පිරිවරත් සමග ඒ ගමන් ගිහිලා රටට අගයක් එකතු කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. මම දන්නේ නෑ අගයක් එකතු වෙලා තීරණ නැද්ද කියලා. අපි ඩොලර්ස් ඇන්ඩ් සෙන්ට්ස් වලින් බැලුවොත් මහ ලොකු අගයක් එකතු වෙනයි කියලා අපිට පේන්නේ නැහැ. නමුත් මොනවටද මේ රට බංකොලොත් කරපු මේ හාදෝ ටිකත් උස්සගෙන යන්නේ? මේවද පූර්වාදර්ශ? එනිසා අවසාන වශයෙන් මම කියන්න කැමති, මේ ප්‍රශ්නෙන් අපිට ගොඩ එන්නට පුළුවන්, මේ අමාරු තත්ත්වෙන් ගොඩ එන්නට පුළුවන්. අද අන්ධකාරයේ පෙනුනත් බොහෝ දෙනෙකුට මේ අන්ධකාරය තුල එකමුතු භාවය, අදිෂ්ඨානශීලීත්වය, කාර්යශූරත්වය, ක්‍රියාශීලීත්වය තුල අපිට රිදී රේඛාව නිර්මාණය කරන්නට පුළුවන්. ඒ එසේ කරන්නට අපි අත්වල් බැඳගනිමු කියලා යෝජනා කරමින් කරුණාකර නැවත නැවතත් ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට, ඇහුම්කන් දෙන්න, නම්‍යශීලී වන්න. අඩුම ගානේ මේ විවාදෙන් පස්සේ අර වෘත්තීය වේදීන් වෘත්තීය සමිති නියෝජනය කරන අර ඒකාබද්ධ සංවිධාන 47ම ගෙන්නන්න ඉස්සෙල්ලා කරුණා කරලා මම මේ සභාගත කරන එතුමන්ලාගේ යෝජනාව හොඳට කියවලා බලන්න. මේකට ෆයිනෑන්ෂියල් ඇනලිසිස් එකක් කරන්න. මොකද ඒ අය ෆයිනෑන්ෂියල් ඇනලිසිස් එකක් කරලා තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. දරදඬු වෙන්නේ නැතුව, මුර්ග වෙන්නේ නැතුව, උද්දච්ච වෙන්නේ නැතුව සංහිඳියාවක් ඇති කරගෙන, අනුකම්පාවක් ඇති කරගෙන මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා රජෙන් ඉල්ලීමක් කරමින් මගේ අදහස ඉදිරිපත් කිරීම මේ නවසර කරමි.
ස්තුතියි ගරු විපක්ෂ නායකතුමනි. මීළඟට ගරු නිමල් සිරිපාද සිල්වා අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ යෝජනාව පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. එතුමා මේ යෝජනාව පිළිබඳව ඉතාම පුළුල්ලු දෘෂ්ටිකෝණයකින් බලන්නේ නැතුව දේශපාලන වාසිතකා හැම දෙයක්ම තමන්ගේ පක්ෂයේ වෙත පවරා ගැනීමේ අභිප්‍රායෙන් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද එතුමා කියන්නේ මේ රජයේ විසින් ඇති කරන ලද ආර්ථික අර්බුදය. ඔබතුමා දන්නවා මේ ආර්ථික අර්බුදය ඇති වුණේ කාලාන්තරයක් තිස්සේ අපේ රටේ අනුගමනය කරන ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල්, ඒකට සෑම රජයක්ම වගේ කියන්නට ඕන. ඒක ලඟු කරන්න යනවා එතුමා මේ රජයට විතරක්. මේ ආර්ථික අර්බුදය ඇති වුණේ මේ රජය නිසාද? මේ රටේ කාලාන්තරයක් තිස්සේ, දීර්ඝ කාලයක් තිස්සේ හැමදාම දේශපාලන වාසිතකා කරන ලද තීදු තීරණ නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එසේම එතුමා කියන්නේ හරියට මේ බුද්ධිගලණය මේ අපේ රටේ විතරක් තියෙන එකක් කියලා. මේ පිළිබඳ ගෝලීය ප්‍රවණතාවයන් ගැන එතුමා නොදන්නවා වගේ පෙන්වන්නේ. ඇයි එහෙම කරන්නේ? දැන් බලන්න ඇමරිකාවේ අද විශේෂයෙන්ම මම කියන්නට කැමති ගාඩියන් මැගසින් එකේ There won't be enough people left. Africa struggles to stop brain drain of doctors and nurses. මෙන්න අප්‍රිකානු කොන්ටිනන්ට් එකේ තත්ත්වය. මේක මේ අපේ මේ ලංකාවට විතර ලඟ කරන්න තමයි මේ අය හිතන්නේ. ඔව්.
අපි දෙගොල්ලෝ එක්කව වෙලා ඉතාම සංවේදීව
කතා කරමු. මම කියන්නේ මේ තත්ත්වය ගැන ඇනලිසිස් එකක් කරනකොට මේ සමස්ත ගෝලීය ප්‍රවණතාවයන් පිළිබඳව මේ විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. දැන් බලන්න ඉන්දියාස් බ්‍රේන් ඩ්‍රේන්. Are we doing enough for our super talented? ඉන්දියාවේ අද විශාල ආර්ථික සංවර්ධනය 6.4%කට වැඩි වෙලා තියෙනවා මේ රටේ. ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳව අපි උදම් අනනවා. නමුත් ඉන්දියාවෙත් මේ බ්‍රේන් ඩ්‍රේන් එක සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඇමරිකාවේ බලන්න the brain drain that is killing America's economy. ඇමරිකාවේ brain drain එක තියෙනවා. එංගලන්තයේත් තියෙනවා. කොයි රටේද නැත්තේ? හරියට මේ විපක්ෂය අද පෙන්වලා දෙන්නේ මේ ලංකාවෙන් විතරයි මේ බුද්ධිගල්ලේ වෙන්නේ වෙන රටවල එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම වෙන්නේ මේ ආණ්ඩුවේ වැරද්ද නිසා කියලා. මේ විදිහට පතු දේශපාලන අරමුණකින් යුතුව මේ වගේ ඉන්න එපා. brain drain එක පිළිබඳව අපි කතා කරමු. නමුත් එය පතු දේශපාලන අරමුණක් සහිතව ගෙනාවම මේකේ credibility එකක් නැහැ. මේ යෝජනාවේ credibility එකක් නැහැ. ඒක මම කියන්න තෝරන මුලින්ම. නැහැ. මොයි මොකද කතා ඔබතුමා පිළිතුරු දෙන්න පුළුවන්. ඊළඟට දරු දා ඊළඟට කියනවා දැන් මේ බදු වැඩි වුණු නිසාලු මේ ඔක්කොම පිටරටේ. ගරු සභාපතිතුමනි ශ්‍රී ලංකාවේ බදු අනුපාතයට වඩා නෝර්වේ බදු අනුපාතය වැඩි. එංගලන්තයේ වැඩි, ඇමරිකාවේ වැඩි, වෙස්ටර්න් කන්ට්‍රීස් වල වැඩි. ඒක නිසා ඒ තර්කය සම්පූර්ණම පුහු තර්කයක්. ඒ වගේම ගරු සභාපතිතුමනි අද මේ ගෝලීය ප්‍රවණතාවය රටේ දේශපාලන ස්ථාවර භාවයේ නැති නිසා යනවලු සමහර අය. ඒක නම් ඇත්ත. අරගලේ කාලේදී මිනිස්සු ඇවිල්ලා ගෙවල් ගිනි තියලා ජනාධිපති මන්දිරයට පවා ඇවිල්ලා පැනලා මේ රටේ දේශපාලන ස්ථාවර භාවයක් නැහැ කියලා පෙන්වුවාම කාටද මේ රටේ ඉන්න හිතෙන්නේ? ඒකට කවුද වගේ කියන්න ඕනේ? ඒකට උඩගෙදින්නේ කවුද? එයාය අද කියනවා දේශපාලන ස්ථාවර භාවයක් නැති නිසා අද වෘත්තිකෝ පිටරට යනවා. අද මේ looking for greener pastures වඩා හොඳ වඩා පඩි ලැබෙන වඩා පහසුකම් තියෙන රටවල් වලට යාම ගෝලීය ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙනවා. මිනිසුන්ගේ එක්තරා ආකාරයක සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ සංස්කෘතියෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි මේ සඳහා විකල්ප ක්‍රමවේදයන් අපි හදන්නට ඕන. මම පිළිගන්නවා. රටේ ආර්ථිකය ශක්තිමත් නම් පඩි වැඩි වෙනවා නම් පහසුකම් වැඩි වෙනවා නම් අපි වෘත්තිකයන් ඉල්ලන සියලු දේම දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් කුඩා ආර්ථිකයක් තියෙන අපේ රටේ අපි මේ වෘත්තිකයන් ඉල්ලන සියලු දේවල්ම අපිට දෙන්න පුළුවන්ද? එහෙමනම් අපි ආර්ථිකය සකස් කිරීමට මේ වැටුණු රට ගොඩ ගැනීමට ජනාධිපතිතුමා අද එතුමාට කරන්න පුළුවන් උපරිම ක්‍රියාදාමය කරගෙන යනවා. උපරිම ක්‍රියාදාමය කරගෙන යනවා. හජිත් ප්‍රේමදාස මහත්මයාට පුළුවන් එතුමා ඔය කියන දේවල් පිළිඅරගෙන ජනතාව ඡන්දේ දීලා බලයටපත් කරම මාසෙකින් දෙකකින් මේ බ්‍රේන් ඩ්‍රේන් එක නවත්තන්න. හා මේ සියලු දේවල් වලට පිළිතුරු සපයන්න. මං හිතන්නේ ජනතාව විතරක් මෝඩ නෑ. ගරු සභාපතිතුමනි අද මේ ආර්ථිකය ගොඩ ගැනීම අපට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඊළඟට කියනවා අද මේ බදු වැඩියෙන් ගන්නවලු. බදු අඩු කරා කියලා අපිට චෝදනා දැම්මා. අද බදු වැඩි කරා කියලා චෝදනා දෙනවා. මොකද මේක තේරුම? රටක් ගෙනියන්න අපේ ආදායම් සහ වියදම් අතර ඒ තියෙන පරතරය සමනය කර ගැනීමට අපි යම් යම් ක්‍රමෝපායන් යොදන්නට ඕන. අපිට කවුරුත් ණය දෙන්නෙත් නැත්තම් ආධාර දෙන්නෙත් නැත්තම් අපිට පුළුවන්ද අපේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න නැතුව අපේ ආනයන වැඩි කරන්න නැතුව අපේ අපනයන වැඩි කරන්නේ නැතුව අපිට මේ රට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ ක්‍රියාවලියේ තමයි අපි යදී සිටින්නේ. නමුත් අපි බලවත් ආර්ථික ගැටලුවකට අපි මුහුණ පාලා තියෙන වෙලාවක් මේ රටේ. බලවත් ආර්ථික ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. අපට ඒකාසකින් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී අපිට තනියම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් විපක්ෂයත් පිළිගන්නවානේ අපි අනිවාර්යයෙන්ම අපි IMF එකට යන්න ඕන කියලා. විපක්ෂ නායකතුමා පපුවට ගහගෙන කියනවා මේ පපුවක් තියෙන්න ඕනි පපුව. ඉතින් සභාපතිතුමනි කොයි නායකයද කොයි පක්ෂයද කොයි ආණ්ඩුවද කැමති තමන්ට පුළුවන්කමක් තියෙනවා නම් ජනතාවට සාන නොදෙන්න බදු අඩු කරන්න ජීවන වේදම අඩු කරන්න. නමුත් ප්‍රායෝගිකව කොතෙක් දුරට ඒ කළ හැකිද කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ යථාර්ථය මේ රටේ ජනතාවත් දේශපාලඥයෝත් තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ මම යන්නේ ජනප්‍රිය තීරණ හමාගෙන නෙවෙයි ප්‍රායෝගික නිවැරදි තීරණ රටට ඕන කරන තීරණ හමාගෙන කියලා. ඒ නිසා තමයි එතුමා නිර්භයව මේ තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ අරගෙන තමයි ආර්ථිකය සකස් කරලා අපිට මේ කියන බුද්ධි ගලණය වුණත් නවතා ගැනීමට නම් අපි ශක්තිමත් ආර්ථිකයක් හදන්න ඕනේ. අපි තාම පහළ ආදායම් ලබන රටක්. අපි මැදි ආදායම් ප්‍රබල රටක් බවට පත් වෙලා ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වුණොත් පිටරටවල වෘත්තිකෝ මෙහෙට එයි. එහෙමනම් මුලින්ම අපි මේ ආර්ථිකය සකස් කර ගැනීමේ වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ සඳහා දේශපාලන ස්ථාවරය අවශ්‍යයි. දේශපාලන ස්ථාවරය මේ රටට මේ පාර්ලිමේන්තුව වට කරලා මේ ඉන්න ඔක්කොම මරන්න විනාශ කරන්න ත්‍රස්තවාදීන් කල්ලියක් අරගලේ වෙලාවේ සූදානම් වෙනකොට මේ හැම කෙනාගේම ජීවිත බේරාගත්තේ වෙන කවුරුත් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක කිසිවෙකු අමතක කළ යුතු නෑ. එදා එතුමා නිහඬව හිටියනම් එදා එතුමා නිවල්ටේකු වගේ හිටියනම් තමන්ගේ බලය පාවිච්චි කරේ නැත්තං අද අපට කතා කරන්න මෙතන පාර්ලිමේන්තුවක් නැති බව අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා එතුමා ඒ කියන දේශපාලන නායකත්වය දීලා තියෙනවා දියාරු දේශපාලන නායකත්වයක් නෙවෙයි. හැමදේම මම මේකත් දෙනවා සමෘද්ධියක් දෙනවා ගෙවලුත් දෙනවා බදුත් අඩු කරනවා වෘත්තිකයන්ට වැඩියෙන් පඩි දෙනවා මෙහෙම කියලා මේ බොරුවෙන් සනසන දේශපාලකයෙක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා යථාර්ථය පිළිබඳව ජනතාවට කියලා දුන්නා. ප්‍රායෝගිකව මේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කළ දුන්නා. ඒ ත්‍රස්තවාදීන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා. මේක නේද උනේ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි මේ ආර්ථික ස්ථාවර භාවය දේශපාලන ස්ථාවර භාවය ගොඩනැගීම සඳහා අවශ්‍ය නායකත්වයක් මේ රජයට තියෙනවා. ඒ නිසා අපි විශ්වාසයි මේක ගරු සභාපතිතුමනි එක රැයකින් ඔන්න දැම්ම මෙන්න ගත්ත කියලා කොත්තු රොටි හදනවා වගේ ආර්ථිකයේ දවසකින් හදලා මේ තියෙන මේ බුද්ධි ගල්නේ නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේක අපි ප්‍රායෝගිකව හිතන්න ඕනේ. පියවරෙන් පියවර අපේ ආර්ථිකය ශක්තිමත් කරලා අපේ අධ්‍යාපන ක්‍රමය හරියටම ගන්න ඕනේ. අනිත් එක ගරු සභාපතිතුමනි මම බැලුවා අද අපේ විදේශ රටවල් වලට කී දෙනෙක් යනවාද අද අධ්‍යාපනයේ සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ සඳහා වෙනත් අධ්‍යාපනයේ සඳහා ඇයි යන්නේ? සමහර අය මේ රටේ විශ්වවිද්‍යාලවලට යන්න කැමති නැහැ. නවක වදය. අද මේ රටේ දේශපාලන ත්‍රස්තවාදීන් පිරිසක් ඉන්නවා. විශ්වවිද්‍යාල නතු කරගෙන ඒවා ඔවුන්ගේ දේශපාලන වැඩබිමගේ තෝතැන්නක් බවට පත් කරගත්තයි. ඔවුන් ලිංගිකව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිරියාර කරනවා, කරදර කරනවා, නවක වදේ දෙනවා. ඒ නිසා වැදගත් අය හුඟක් අය ළමයි බයයි අද විශ්වවිද්‍යාලයකට යන්න. ඒ නිසා තමයි ගෙවල් දොරවල් උකස් තියලා හරි අද පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා යන්නේ. ඒ ගියාම ආයේ එන්නේ නැහැ. ඒ රටවල රැකී රක්ෂා ලබාගෙන ඒ ඉන්නවා. ඉතින් මේකත් එක හේතුවක්.
බුදුමතාව ඇත්ත විනාඩි දෙකක් කාලයක්
සභාපතිතුමනි, ඒ නිසා මෙන්න මේ කාර්යයක් තිබෙනවා. ඒ නිසා අපේ ජනාධිපතිතුමා විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. වැඩි වැඩියෙන් වෛද්‍ය පීඨ හදන්න ඕන කියලා කිව්වා. ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයට අපිට වෛද්‍ය පීඨයක් ලබලා දුන්නා. අපි ඒ වෛද්‍ය පීඨයට දරුවන් මේ වර්ෂයේදී අතුරුවත් එන වර්ෂයේදී අතුරුවත් කරගන්නවා. ඒ පමණක් නෙවෙයි, අද මේ වෛද්‍යවරුන්ගේ හිගය මකා දැමීම සඳහා මම යෝජනා කරනවා. ඉස්සර හිටියා අර ඇපොතිකරිස්ලා කියලා, ඒ ලියාපදිංචි වෛද්‍යවරු අවුරුදු දෙක තුනකින් අපිට වෛද්‍යවරයෙක් හදන්න පුළුවන්. එවැනි වෛද්‍යවරුන්ට ඔක්කොම පෙරිෆරි එකේ තියෙන පිට තියෙන සියලුම රෝහල් කුඩා රෝහල් මැනේජ් කරගන්න පුළුවන්. එතකොට ඔය තියෙන ප්‍රෙෂර් එකක් ටිකක් අඩු වෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෙලා ඉන්න කාලේ පටන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානය තුල සාකච්ඡා කරා මොන ආකාරයෙන් මේ දියුණු වෙමින් පවත්නා රටවල් වලින් දියුණු වූ රටවල් වලට යන මේ වෛද්‍ය වෘත්තිකයන් අතර කරන්න පුළුවන්ද කියලා. නමුත් එහෙම නීතියක් ගෙන එන්න බෑ කියලා කිව්වා. ඒවත් වටහිර රටවල් වලට වාසි වෙන විදියට තමයි ඒ බටහිර රටවල් මේ සියල්ල සකසාගෙන තියෙන්නේ. අපේ වියදම් කරලා අපේ දරුවන්ගේ දරුවන් උගන්නවෙන් පස්සේ ඒගොල්ලෝ එතනට අරගෙන උන් සේවය ගන්නවා. ඒක තමයි අන්තර්ජාතික තත්ත්වය. අද කුඩා රටවල් වලට අද මුහුණ පාන්න තියෙන එක ප්‍රශ්නයක් තමයි මේක. ඒකනේ අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා කවදාවත් ඔය දියුණුනා කියන දියුණු වෙච්ච වැඩි ආදායම් ලබන රටවල් කිසිසේත්ම අපට උදව් කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඔවුන් බලන්නේ අපි නිෂ්පාදනය කරනු ලබන මේ වෘත්තිකයන් ඔවුන් වෙත ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි කරගෙන යන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්න මෙතන අපේ රට විතරක් නෙමෙයි, මේ බුද්ධි ගලණය පිළිබඳ වූ ප්‍රශ්නය සියලුම දියුණුවමින් පවත්නා රටවල් වලට අඩු ආදායම් ලබන රටවල් වලට එක හා පොදුවේ තියෙනවා. එය මේ රජය ආපු නිසා බදු දාපු නිසා ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. මෙය ගෝලීය ප්‍රවණතාවයක් බව කියමින් එය තේරුම් ගත යුතු බව කියමින් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
ස්තුතිගරු අමාත්‍යතුමනි.